ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මේ දවසේ ධර්මදේශනා වාරය සඳහායි සෝදානම් වෙන්නේ. ඒ සඳහා සීල දෙනාම තැන්පත් වෙලා සාදුකාරයක් පවත්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සුතවතාවසෝ කොට්ටිත බික්කුණා පංචඋපාදානස්කන්ධා දුක්ඛතෝ යෝනිසෝ මනසිකා තබ්බාති. ගෞරවනීය ස්වාමින්වහන්ස, සද්ධාවන්ත පින්වත්නි, අතිපූජනීය ලොකු ස්වාමින්වහන්සේ මේ භාවනා වැඩසටහන සම්බන්ධයෙන් ඉස්සරහින් තියාගත්තේ, එහෙම නැත්නම් මාතෘකා වශයෙන් තබාගත්තේ කන්ද සංයුත්තේන සූත්‍රයක්. ඒක ධම්ම කතික වග්ගයේ සඳහන් වෙනවා. සූත්‍රේ නම වශයෙන් කිව්වොත් සුතවන්ත සූත්‍රය. ඒක අතකින් බැලුවාම මේක ඍජු බුද්ධ දේශනාවක් වශයෙන් නෙමෙයි සඳහන් වෙන්නේ. මේක එක්තරා අන්දමකින් ඇතිවෙච්ච බොහෝම සුහද සාකච්ඡාවක් වශයෙන් තමයි සඳහන් වෙන්නේ. එක්තරා අවස්ථාවකදී ඒ ඉසිපතනේ මිගදායේ වැඩ වාසය කරනවා මහා කොට්ටිත මහරතන් වහන්සේත්, ඒ වගේම සැරියුත් මහරතන් වහන්සේත්. එතකොට සෙන්දායාමයේක එක්තරා අවස්ථාවකදී මේ මහා කොට්ටිත මහරතන් වහන්සේ සරියුත් මහරතන් වහන්සේ ගාවට ගිහිල්ලා බොහොම ලස්සන ප්‍රශ්නයක් අහනවා. ඒ තමයි මේ යම්ස කෙනෙක් සුතවන්ත වුණා නම්, ඒ කියන්නේ හොඳ සුතමේ ඥානයක් ඇති කරගත්තා නම් ඊට පස්සේ මොන වගේ දෙයක්ද කරන්න ඕනේ කියලා. ඉතින් ධම්මේ සඳහන් වෙනවා සුතවතාවසෝ සාරිපුත්ත බික්ඛුනා කතමේ ධම්මා යෝනිසෝ මනසිකා තබ්බාති. මේ මොන වගේ දෙයක් යෝනිසෝ මනසිකාරයකින් දැකිය යුතුද කියන කාරණාව තමයි මහා කොට්ටිත මහරහතන් වහන්සේ මේ සරියුත් මහරහතන් වහන්සේගෙන් විමසන්නේ. එතකොට සරියුත් මහරහතන් වහන්සේ මේකට පිළිතුරක් වශයෙන් කියනවා, සුතවතාවසෝ කොට්ටිත බික්කුණා පංචඋපාදානස්කන්ධා අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ ශුඤ්ඤතෝ යෝනිසෝ මනසිකා තබ්බාති කියලා. ওই විදිහට මේ 11 ආකාරයකින් මේ පංචඋපාදානස්කන්ධ ධර්මයන් යෝනිසෝ මනසිකාරයෙන් දැකිය යුතුයි කියන කාරණාව තමයි සඳහන් කරන්නේ. ඉතින් එතකොට පූජනීය ලොකු ස්වාමීන් වහන්සේ මේකේ මේ 11 ආකාරයේ ක්‍රමානුකූලව විස්තර කරගෙන යන අවස්ථාවක්. ඉතින් ඒකෙන්දී උන්වහන්සේ මට මතක් කළා, ඊයේත් පෙරේදාත් උන්වහන්සේ මේ සූත්‍රය සම්බන්ධයෙන් යම්කිසි එළඹුමක් ගත්තා. එතෙන්දී යම් පමණකට මේ අනිච්චතෝ කියන ස්වභාවය යම් පමණකට විස්තර කරා. ඉතින් මට ආරාධනා කළා උන්වහන්සේ දුක්ඛතෝ කියන ස්වභාවය ටිකක් තවදුරටත් විස්තර කරන්න කියලා. තේ සඳහා තමයි අද මම උත්සාහත් වෙන්නේ. ඉතින් ඒකාතකින් මේ කියන්න යන දේවලුත් අපේ මේ ඉන්න ගෞරවනීය ස්වාමීන් වහන්සලා හොඟක් දෙනෙක් අහපු දේවල්. ඉතින් මෙතන මේ අලුතෙන් මම හොයාගත කිසිම දෙයක් නැහැ. ඇත්ත වශයෙන්ම භාගතුන් වහන්සේ දේශනා කරපු දෙයක් නැවත අපිට හැමෝගෙම ප්‍රයෝජනෙයි පිණිස, ඒ වගේමයි මේ භාවනාවක් කරගෙන යන අවස්ථාවේදී මේ භාවනාවට යම් රුකුල් දීමක් පිණිස මතක් කර දීමක් පමණයි මාත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එතකොට මෙතන පංචඋපාදානස්කන්ධයන් අනිච්චතෝ දුක්ඛතෝ මේ ආදී වශයෙන් 11 ආකාරයක් සඳහන් වුණත් මෙතන ප්‍රධාන වශයෙන්ම අපි තේරුම් ගන්න තියෙන්නේ මෙතන මේ ත්‍රිලක්ෂණයට නැංවීම කියන කාරණාව තමයි මේ සරියුත් මහරහතන් වහන්සේ ඉස්මතු කරන්නේ. ඉතින් මීට කලින් සූත්‍රයක් එනවා සීලවන්ත සූත්‍රය කියලා. මෙතෙන්දී මහා කොට්ටිත සාමින් වහන්සේ මේ විදිහම ප්‍රශ්නයක් අහනවා සරියුත් මහරහතන් වහන්සේගෙන්. එතෙන්දී උන්වහන්සේ අහන්නේ මේ යම්ස කෙනෙක් සිල්වත් වුණා නම් සිල්වත් වුණාට පස්සේ මොකද්ද කරන්න ඕනේ කියලා. එතෙන්දිත් සරියුත් මහරහතන් වහන්සේ දෙන උත්තරේ මේ උත්තරේමයි. කිසිම අකුරක්වත් වෙනසක් නැහැ. සිල්වත් වුණාට පස්සෙත් මේ දෙයමයි කරන්න ඕනේ කියලා. ඉතින් ඊළඟට මේකේ හරි ලස්සන වැඩක් සිද්ධ වෙනවා. දැන් මේ ප්‍රශ්නේ ඇහුවට පස්සේ සරියුත් මහරහතන් වහන්සේගෙන් මේ මහා කොට්ටිත ස්වාමීන් වහන්සේ නැවතත් අහනවා, ඊළඟට මේක වුණා නම් එතකොට මේ දේ කළා නම් මොකද්ද වෙන්නේ කියලා. එතකොට ඉතින් සරියුත් මහරහතන් වහන්සේ කියනවා එතකොට යාට සෝවාන් ඵලයටපත් වෙන්න පුළුවන් කියලා. ඊළඟට සරියුත් මහරහතන් වහන්සේ අහනවා මේ සෝවාන් ඵලයටපත් වුණු කෙනෙක් සකදාගාමි ඵලයටපත් වීම සඳහා මොකද්ද කරන්න ඕනේ කියලා. එතකොටත් අකුරක්වත් වෙනස් නොකර සරියුත් මහරහතන් වහන්සේ මේ පිළිතුරම දෙනවා. ඊළඟට සකදාගාමි ඵලයටපත් වෙච්ච කෙනෙක් අනාගාමි ඵලයටපත් වීම සඳහා කුමක්ද කළ යුත්තේ කියලා නැවතත් ප්‍රශ්නයක් අහනවා. එතකොටත් සරියුත් මහරහතන් වහන්සේ මේ පිළිතුරම දෙනවා. අනාගාමි ඵලයටපත් වෙච්ච කෙනෙක් රහත් වීම සඳහා කුමක්ද කළ යුත්තේ කියලා ප්‍රශ්නය අහුවාම අකුරක්වත් වෙනස් නොකර මේ උත්තරේම දෙනවා. එතකොට අපිට තේරෙනවා එකාතකින් මේ එකම දේ තමයි අපිට එකාතකින් විපස්සනා වේදි කරන්න තියෙන්නේ. මුලදී ටිකක් ටිකක් අපේ ඒ ඉන්ද්‍රිය ධර්මයන්, බල ධර්මයන්, බොජ්ජංග ධර්මයන් වඩා ගැනීම සඳහා අපිට විවිධාකාර ක්‍රම වලින් මේකට අනුග්‍රහ කරන්න පුළුවන් වෙයි. නමුත් සෑහෙන පමණකට ආවට පස්සේ සෑහෙන මේ ප්‍රඥා ශික්ෂාවේදී එකම දෙයක් නැවත නැවත කරන්න සිද්ධ වෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් ඇතැම් වෙලාවට කෙනෙක් මන්දෝත්සාහය වෙනවා මේක ඉතින් මම හැමදාම මේක කරනවා තාම මොකක්වත් ප්‍රතිඵලයක් නැහැ. මුලදී නම් මන් ටක්ටක් ගාලා ඔක්කොම ටික කිරීගෙන ආවා මට හොඳට තේරුණා. හිත එකඟ වෙනවා හිත සමාධිමත් වෙනවා ඕන්න දැන් විපස්සනාවකුත් මම පටන් ගත්තා එතෙන්දිත් මට ටික දේවල් තේරුණා දැන් නම් මට මොකක්වත් වෙන බවක් තේරෙන්නේ නැහැ කියලා සමහර ලාවට කෙනෙක් මැසිවිලි නගන ස්වභාවයක් තියෙනවා. නමුත් අපි තේරුම් ගන්න තියෙන්නේ මේ දේවල් විශේෂයෙන්ම සීල සමාධි ප්‍රඥා වශයෙන් භාගතුන් වහන්සේ පෙන්නන ඒ ශික්ෂාත්‍රය දිහා බැලුවාම ත්‍රිශික්ෂාව දිහා බැලුවාම සීල සමාධි කියන කොටස් එකතකින් අපිට ටික ඉක්මනට වඩාගෙන යන්න පුළුවන් ගතියකුත් තියෙනවා. නමුත් මේ ප්‍රඥාව ශික්ෂාවට ටික කෙනෙක් පැමිණුණාම එතෙන්දී එකතකින් බැලුවාම සෑහෙන්න හිමින් තමයි කටයුතු සිද්ධ වෙන්නේ. එහෙනම් අපි සෑහෙන ඉවසීමකින් සෑහෙන්න අපි දිහාම ප්‍රත්‍යවේක්ෂණයක් කරමින් හිත දිහා බලබලා ඉස්සරහට යන්න තියෙන ගමනක් තියෙන බව පේනවා. ඉතින් එතකොට අද මේ සාකච්ඡාවේදී එතකොට අපිට පොඩ්ඩක් මතක් කරගත්තොත් ලොකු සාමණේර වහන්සේ කියපු වචනයක්ම දැන් අපි මේ පංච උපාදානස්කන්ධයන් ඔන්න මුලින්ම අනිච්චතෝ වශයෙන් අනිත්‍ය වශයෙන් දැක ගැනීම කියන කාරණය පොඩ්ඩක් මතු කරගත්තොත් අපිට මේ ඉන් එහාට තියෙන මේ දුක්ඛතෝ කියන කාරණාව තේරුම් ගන්න පහසු වෙනවා. දැන් අපි හිතමු යම්ස කෙනෙක් හොඳට හිත එකඟ කරගන්න උත්සාහත් වෙනවා. අපි තුමා ආනාපාන සති භාවනාවක් වගේ දෙයක් වඩ아가ගෙන යනවා. ඉතින් යා පුළුවන් තරම් ඔන්න සීලයක් සමාදන් වෙලා හිතේ විපිලිසර භාවය දුරු කරගෙන යා උත්සාහත් වෙනවා ඔන්න හොඳට මේ ආස්වාස ප්‍රස්වාස දෙක දිහා බලාගෙන ඉන්න. සතෝ අසසති සතෝ පසසති කියලා. ඉතින් දැන් මෙයා සතිමත්ව මේ ආස්වාසය ගන්නවා. සතිමත්ව ප්‍රාසාසය කරනවා. පුලුවන් තරම් තමන් අයින් වෙලා මේකට නිදැල්ලේ වෙන්න ඉඩ හරිනවා. નિરાයාසයෙන් වෙන්න ඉඩ හරිනවා. බලෙන් හුස්ම ගන්නවත් නැයි මොකක්වත් කරන්න යන්නේ. මේ කයටම හුස්ම ගන්න ඉඩ දීලා තමන් පුලුවන් තරම් පැත්තකට වෙලා බොහෝම ඉවසිලිවන්තව බොහෝම සංයමයකින් යුක්තව හික්මීමකින් යුක්තව මේ දේ දිහා හොඳට දැනුවත් වෙනවා. අන්න එතකොට ඉතින් කෙනෙකුට පුළුවන් වෙනවා ඔන්න හුස්ම වාර කීපයක් දැන් මේ සතිමත්ව හුස්ම ගැනීම සඳහා යෙදෙන්න. දැන් මේ කය හුස්ම ගන්නවා අපි බොහෝම සංයමයෙන් යුක්තව මේ හුස්මට හිත තියාගෙන බලාගෙන ඉන්නවා. ඊට කය හුස්ම හෙලනවා අපිත් ඒකට හොඳට හිත තියාගෙන බලාගෙන ඉන්නවා. ඉතින් මේ හරහා හිතේ තියෙන අර වික්ෂිප්ත භාවය ටික දැන් අඩු වෙන්න පටන් ගන්නවා. සාමාන්‍යයෙන් අපේ හිත මෙබඳු සරල අරමුණක ඉන්න කැමැත්තක් ඇත්තෙම නැහැ. හිතේ තියෙන සාමාන්‍යක අතීත අරමුණක් අල්ලගෙන පැටලි ඉන්න ගතියක් තියෙනවා. මොකක් හරි වෙච්ච සිද්ධියක් අල්ලගෙන ඒ ගැන පසුතැවි ඉන්න ගතියක් තියෙනවා. නැත්තම් දැකපු දෙයක් අල්ලගෙන ඒකෙන් රාග ද්වේෂ මෝහයන් හදාගෙන ඉන්න ගතියක් තියෙනවා. එහෙම නැත්තම් අනාගතයේ සිද්ධ වෙන්න තියෙන දෙයක් අල්ලගෙන ඒ සම්බන්ධයෙන් හිතේ බයක් චකිතයක් ඇති කරගනිමින් නැත්තම් අනාගත අපේක්ෂාවක් සම්බන්ධයෙන් හිත යොදමින් අනාගත බලාපොරොත්තු ඔස්සේ දුවමින් සිහිනමවමින් ඉන්න ස්වභාවයක් තියෙනවා. දැන් මේ ඒබන්දු ස්වභාවයකින් යුක්ත හිත තමයි දමණය කිරීම සඳහා දැන් ඔන්න අපි මේ ආනාපාන සතිය වගේ දෙයක් භාවිතා කරන්නේ. පුළුවන් තරම් මේ සරල අරමුණක් තුල දැන් මේ හිත එකඟ කරගන්න උත්සාහත් වෙනවා. එතකොට අපි නැවත නැවත මේ දරණ ප්‍රයත්නයේ ප්‍රතිඵලයක් වශයෙන් ඔන්න හිත ටිකක් දමණය වෙලා ටිකක් හීලෑ වෙලා ඔන්න අපි හිතමු හුස්ම රැලි 10ක් 20ක් විතර යනකම්ම මේ හිත දැන් වෙන අරමුණකට දුවන්නේ නැතුව මේ ආස්වාස ප්‍රසවාස අරමුණේම ඉන්න පටන් ගන්න. දැන් මෙහෙම ඉන්න පටන් ගත්තට පස්සේ ටික දැන් අපි තව ටිකක් ඉස්සරහට යන්න ඕනේ. මේකේ තව අපේ තියෙන සතිය සමාධිය දියුණු කර ගැනීම සඳහා ඊළඟට ඉතින් අපි උත්සාහත් වෙන ඔන්න මේ 20-30 කරගන්නේ කොහොමද? දැන් මට පුළුවන් ඔන්න විනාඩි 2ක් එක දිගට මේ දේ බලන්න. නැත්නම් ඔන්න විනාඩි 5ක් එක දිගට බලන්න. මට පුළුවන් ද මේක විනාඩි 5 විනාඩි 10ක් කරගන්න. විනාඩි 10 විනාඩිය 15ක් කරගන්න. විනාඩි 20ක් කරගන්න. කියලා අන්න අපි මේ පොඩ්ඩ අපිට පෙනෙන ඉලක්ක දිදි පොඩ්ඩ ඉස්සරහට යනවා. එතකොට ඔන්න කෙනෙකුට පුළුවන් වෙනවා හිත පිට යනවා. හැබැයි එයා නැවතත් ගේනවා. ඒ වගේම හිත පිට ගියත් වැඩි වෙලාවක් ඉන්නේ නැහැ. දැන් හිත විසින්ම එන ගතියකුත් තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් නම් හිත පිට ගිහිල්ලා මුල් අවස්ථාවේදී ආධුනික මට්ටමේදී හිත පිට ගියාම සෑහෙන වෙලාවක් ඒකේ පැටලි ඉන්න ගතියක් තියෙනවා. නමුත් කාලයක් තිස්සේ මේක ප්‍රගුණ කරන්න හිත එච්චර දුර පැටලි ඉන්නේ නැහැ. එච්චර කාලයක් පැටලි ඉන්නේ නැහැ. ඉක්මනට එන ගතියක් තියෙනවා. විනාඩි 5ක් පැටලි කලින් හිටියා. ඔන්න දැන් විනාඩි 4න් එනවා. ඔන්න දැන් විනාඩි 3න් එනවා. ඔන්න දැන් විනාඩි 2න් එනවා. ඔන්න දැන් විනාඩියෙන් එනවා. කාලයක් යනකොට හිත පිට යනකොටම තමන්ට දැනෙනවා. ඉතින් ওই මට්ටමට අපිට ගන්න පුළුවන් නම් අන්න අපිට පුළුවන් වෙනවා ඔන්න හිත ආනාපාන අරමුණේම තියන්න. දැන් ඔන්න හිත පිට යන්න හදනකොටම අපි දන්නවා අපි පොඩ්ඩක් ඒ ගැන දැනුවත් වෙනවා. දැනුවත් වුණාට පස්සේ අපිට පුළුවන් නැවතත් ඔන්න ආස්වාස ප්‍රස්වාසයේම තියන්න. ඉතින් මේ උපක්‍රමයේ හරහා අපි හිතමු අපි ජයගත්තා, අපිට පුළුවන් වුණා. දැන් මේ ආස්වාස ප්‍රස්වාස අරමුණේම ඔන්න හිත පවතිනවා. දැන් මේ එහෙම ඉන්න පටන් ගත්තනම් අන්න අපිට පුළුවන් අපි අර භාවිතා කරව මෙනෙහි කිරීම, ලකුණු තැබීම්, නැත්තම් නම් කිරීම, එහෙම නැත්තම් ඔය අදත් කතා වුණ අපි ගණන් කිරීම, මේ වගේ විවිධාකාර අපි භාවිතා කරපේ උපක්‍රම ටික දැන් අයින් කළා. දැන් අපි උත්සාහත් වෙනවා පුළුවන් ද මට මේ ඍජුව දැනෙන ආස්වාසයට, ඍජුව දැනෙන ප්‍රස්වාසයට බොහෝම සංයමයකින්, බොහෝම සාමයකින්, බොහෝම එකඟ වෙච්ච හිතකින්, බොහෝම ඇතුළත සමනය වෙච්ච හිතකින්, ඇතුලේ කතාව සංසිඳිච්ච හිතකින් මට ඒ දිහා දැනුවත් වෙන්න පුළුවන්. ඉතින් කතකින් සෑහෙන සාමකාමී බවක් දැන් යෝගාවචරය හිතේ අත්දකින්න. මොකද හිත දැන් එහෙම හෙදුවන්නේත් නැහැ. ඇතුලේ කතාවත් සෑහෙන සමනය වෙලා දැන් තේින හරිම සමාහිත හිතක්. කොහොම ඉන්නකොට අන්න යාට තේරෙනවා මේ කලින් තිබිච්ච හුස්මට සාපේක්ෂව දැන් හුස්මේ යම් වෙනස්කම් තියෙනවා. මුලදී කෙනෙකුට දැනෙන්නේ අපි හිතමු ආස්වාසය සිසිල්, ප්‍රස්වාසය උණුසුම්. ආස්වාසයේ එක නාස්පුඩුවකින් යනවා, ප්‍රස්වාසයේ වෙනත් නාස්පුඩුවකින් යනවා. ඉතින් මේ වගේ ආස්වාසයේ ප්‍රස්වාසයේ අතර තියෙන සුළු වෙනස්කම් තමයි කෙනෙකුට මුලදී දැනෙන්නේ. නමුත් මේක එහාට යනවා. මෙතනින් එහාට යෝගාවචරයාගේ හිත දියුණු වෙනවා. ඒ කියන්නේ හිතේ සතිය සම්පජඤ්ඤේ දියුණු වෙන්න අපිට පුළුවන් වෙනවා මේ හුස්ම රැලි දෙකක් අතර, ඒ කියන්නේ ළඟ ළඟ තියෙන ආස්වාස දෙකක් අතර තියෙන වෙනස්කම් පවා තේරුම් ගන්න. මුලදී අපි හිතුවේ ආස්වාස දෙකක් නම් අනිවාර්යෙන් එකට සමානයි. ප්‍රස්වාස දෙකකුත් එක හා සමානයි කියලා අපි මුලින් හිතන්නේ. නමුත් අපිට ටික ටික මේක වර්ධනය කරගෙන යනකොට කෙනෙකුට තේරෙන්න පුළුවන් දැන් මේ කලින් ආස්වාසයට සාපේක්ෂව දැන් එක ටිකක් දීර්ඝයි. දැන් කලින් ආස්වාසයට සාපේක්ෂව දැන් මේ අත්දකපු ආස්වාසය කෙටි කියලා අන්න මේකේ දිග කෙටි වශයෙන් කෙනෙකුට හඳුනා ගන්න හැකියාවක් එනවා. ඒ කියන්නේ අපේ හිතේ තීචර සම්පජඤ්ඤය හොඳට තීව්‍ර වෙලා හොඳට දැන් මෙයාට ඇහැප්පිට හැප්පියායන බලාගන්න පුළුවන් මේ හුස්ම දිහා. එතකොට යාට තේරෙනවා මේ කලින් හුස්මට සාපේක්ෂව දැන් තියෙන හුස්මේ වෙනසක් තියෙනවා. කලින් පහුවෙච්ච හුස්මට සාපේක්ෂව මේක දිගයි, මේක කෙටි. වැඩි වෙලාවක් මේක මම අත්දැක්කා. කෙටි වෙලාවයි මේක අත්දැක්කේ කියලා අන්න මෙයාට වෙනස්කම් තේරෙන්න පටන් ගන්නවා. ඉතින් මේක තව ටිකක් වර්ධනය වෙන්න වර්ධනය වෙන්න යනට අපි උත්සාහත් වෙනවා පුළුවන් ද මට මෙතෙක් අහුවෙලා තිබුණේ ආස්වාසයේ මැද ගොරෝසු හරියක් විතරයි. මට පුළුවන් ද මේකේ ඉතාම සියුම්ම මේ ආස්වාසය පටන් ගන්න විදිහත් බලා ගන්න. කියන අපිට මුලින් මේ தත්ත්වය තේරෙන්නෙත් නැහැ. ඒකයි බුදුහාඳුරෝ සරලවම පටන් ගන්නෙ. සතෝ ආස සති සතෝ පස්ස සති. සතිමත්ව ආස්වාසයක් ගන්නවා, සතිමත්ව ප්‍රස්වාසයක් ගන්නවා. කියන්නේ ඒතෙන්දි මේ මට්ටම කතා කරන්නෙවත් නැහැ. මෙතන නිකන් සතිය පිහිටුවා ගැනීම සඳහා පමණක් ආස්වාස ප්‍රස්වාසයේ භාවිතාවක්. නමුත් ඒක අභිභවා ගිහිල්ලා ඒකින් ඉස්සරහට ගිහිල්ලා එන මට්ටමක් තමයි දැන් මේ අපි කතා කරන්නේ. මෙතෙන්දි තියෙන්නේ ඉතාම සූක්ෂම මේ ආස්වාසයේ මුල ස්වභාවය හඳුනා ගැනීම සඳහා. දැන් කොහොමද මේ ආස්වාසය පටන් ගන්න කියලා අන්න හොඳට තවත් මේ හිත එකඟ කරගෙන නාසිකාග්‍රේ හිත පවත්වගෙන එහෙම එහෙ වෙන්න නොදී පුළුවන් තරම් උත්සාහත් වෙනවා මේ ඉතාම සියුම්ම මේ ආස්වාසයේ පටන් ගැනීම හඳුනා ගන්න. ඔන්න එතකොට තේරෙනවා ඉතාම සියුම්ම මේක පටන් ගන්නවා. ඒ පටන් අරගෙන ටික ටික ඒ දැනීම වර්ධනය වෙනවා. දැනීම වර්ධනා යම් උච්ච ස්ථානයකට පැමිණෙනවා. උච්ච ස්ථානයකට පැමිණිලා ඊට පස්සේ ඒ තැන ඉඳන් ඔන්න ආයෙ දුර්වල වේගන යනවා. අර දැනීම දුර්වල වේගන යනවා. දැනීම දුර්වල වේගන ගිහිල්ලා ඔන්න නොපෙනී යනවා. ඔන්න ඊට පස්සේ අවසානයි. සමහර විට කෙනෙක් හොඳට මේ දිහා බලාගෙන හිටියොත් එයාට තේරෙන්න පුළුවන් මේ අවසාන වුණාට පස්සේ ආයෙ තාම ප්‍රස්වාසය පටන් ගත්තේ නැහැ. මේ පුංචි විරාමයකුත් තියෙනවා. තාම මොකක්වත් නැහැ දැන්. ආස්වාසයත් අවසානයි. ප්‍රස්වාසය තාම පටන් ගත්තෙත් නැහැ. එතකොට අන්නේ පුංචි විරාමයේ පවා හොඳට එයා දැනුවත් වෙ ඉන්නවා. ඔන්න ඊළඟට ප්‍රස්වාසයත් ඉතාම සියුම්ව පටන් ගන්නවා. තමන්ට දැනෙනවා දැන් මෙන්න මේ වෙලාවේ හුස්ම පිටවීමක් තියෙන. පිටතට ඇතිල්ලීමක් තියෙන. එහෙම නැත්නම් මේ පිට වෙන හුස්මේ උණුසුම දැනීමක් දැන් ඔන්න පටන් ගත්තා කියලා අන්න එයාට මේ පටන් ගන්නා මොහොත ඔන්න කෙනෙකුට වැටහෙන්න පටන් ගන්නවා. දැන් ඕකත් ටික ටික බලාගෙන ඉන්නකොට ඔන්නේ අපිටම යා හුස්ම හඳුනගත්තේ උණුසුම ස්වභාවයෙන් නැත්නම් ප්‍රස්වාසය හඳුනගත්තේ උණුසුමෙන්. එතකොට යාට තේරෙනවා දැන් මේ උණුසුම් ස්වභාවය ඔන්න දැන් ඉතාලම සියුම්ව පටන් ගත්තා. ඒ උණුසුම වර්ධනය වුණා. ඒක යා මුච්ච ස්ථානයට පැමිණුණා. එතකොට ඔන්න ඒක පොඩ අඩු වෙගෙන ගියා. ඔන්න සම්පූර්ණයෙන්ම නොපෙනී ගියා. ඔන්න ප්‍රස්වාසය අවසానයි. එයා ඒ සම්පූර්ණ ප්‍රස්වාසයේ මුලමැද අග සම්පූර්ණ චක්‍රයම දැකගත්තා. ඊට පස්සේ තාම ඔන්න ආස්වාසය පටන් ගත්තේ නැහැ. ඔන්න පුංචි හිඩසක් තේනවා. අපිට පුළුවන් නම් මෙන්න මේ චක්‍රය දැක ගන්න, සම්පූර්ණ මේ ආස්වාස ප්‍රස්වාස චක්‍රය දැක ගන්න. ඔන්න බුදුරජාන් වහන්සේ කියන සබ්බකාය පරිසංවේදී අස්ස සිස්සාමීති සික්කති කියලා. ඒ කියන්නේ දැන් මෙතන සික්කති කියන වචනේ විශේෂයෙන්ම බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා. මෙතනදී සෑහෙන්න අපිට හික්මෙන්න සිද්ධ වෙනවා. මොකද දැන් ආනාපානය සෑහෙන්න සියුම් වෙලා තියෙන්නේ. දැනෙන නොදැනෙන ගානට ඉස්සරහටපත් වෙන්නත් පුළුවන්. ඉතින් අපි මෙතෙන්දී ඇඟ හොල්ලන්න ගියොත්, ඉරියව් මාරු කරන්න ගියොත්, හිත වික්ෂිප්ත කරගන්න ගියොත්, හිත අතීතයට අනාගතයට දැම්මොත්, එහෙම සම්පූර්ණයෙන්ම මේ සිද්ධ වෙන දේ දැක ගන්න හරිම අමාරුයි. ඒ නිසා අපි සෑහෙන්න හික්මීමකින්, සංයමයකින් හිත එහෙම එහෙ කරගන්නේ නැතුව, කලබල කරගන්නේ නැතුව, වික්ෂිප්ත කරගන්නේ නැතුව බොහොම සංයමකින් යුක්තව, හික්මීමකින් යුක්තව තමයි මේ මට්ටමට එන්න තියෙන්නේ. ඉතින් මේ මට්ටම කෙනෙක් පහු කරා නම් ඔන්න ඕනනම් මෙතෙන්දී උනත් කෙනෙකුට මේ අනිත්‍ය ස්වභාවය වටහා ගන්න අවස්ථාවක් තියෙනවා. අපි දුමු කෙනෙක් මෙතෙන්දිම මේ අනිච්චානුපස්සනාවක් වඩන මුහුණුවරක් එයා යොදා ගත්තොත් එයාට පුළුවන් තේරුම් ගන්න දැන් මේ ආස්වාසයක් ප්‍රස්වාසයක් කියන ස්වභාවය අපි දීපු නම් ඒක ආස්වාසයක් කියලා අපි නමක් දුන්නා. ප්‍රස්වාසයක් කියලා අපි නමක් දුන්නා. දැන් මේ යෝගාවචරය ටික මේ නම් කරපු ස්වභාවය, මේ නාමකරණය, මේ සංකල්ප මට්ටම අභිබවා ගිහිල්ලා තව තව මේ හුස්මක් නැත්නම් ඇතිල්ලීමක්, රස්න ස්වභාවයක්, එහෙම නැත්නම් දැනීම් ස්වභාවයක් කියන අර ආස්වාස ප්‍රස්වාස කියලා අපි දීපු නම් වල නම් අභිබවා ගිහිල්ලා නම් අතහැරලා එයාට ඕනනම් පුළුවන් මෙතන තියෙන හුදු දැනීම් ස්වභාවයක් පමණයි, හුදු ඇතිල්ලීම් ස්වභාවයක් පමණයි, හුදු රත්වීම් ස්වභාවයක් පමණයි කියලා අන්න අර ධාතු මට්ටමකට කිට්ටු කරගන්න පුළුවන්. දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් තේජෝ ධාතුවේ උණුසුම් සිසිල් භාවයෙන් තමයි අපි තේජෝ ධාතුවක් හඳුනගන්නේ. එහෙම නැත්නම් පඨවි ධාතුව ගත්තොත් ඒකේ ඇතිල්ලෙන ස්වභාවයකින්, රළු ගතියකින්, තද ගතියකින් තමයි මේ පඨවි ධාතුව හඳුනගන්නේ. එහෙම නැත්නම් අපි හිතමු වායෝ ධාතුවක් හඳුනගන්නවනම් ඔන්න එතන තියෙන අර චලන ස්වභාවයෙන් තමයි වායෝ ධාතුවක් හඳුනගන්නේ. ඉතින් මේ කුමන ආකාරකින් හෝ එයාට පුළුවන් ඕනනම් ධාතු මට්ටමකින් දැන් මේ ආනාපාන සතිය දකින්න. ධාතු ලක්ෂණ හරහා දැන් මේ ආනාපානය දකින්න. උදාහරණයක් වශයෙන්. අපි හිතමු එයා ධාතු ලක්ෂණ හරහා මේක දකිද්දී එයාට තේරෙනවා ඕන සිසිලසකින් පටන් ගන්නවා. සිසිල් භාවයේ ඇතිවීමක් මුලින් තිබුණේ නැහැ. ඕන දැන් හටගත්තා. කලින් සිසිලසක් නැහැ. ඕන දැන් හටගත්තා මේ සිසිල් බව. කියන්නේ ආස්වාසය එයාට දැනෙනවා සිසිල්ව කලින් තිබුණේ නැහැ. ඕන දැන් සිසිල් බවක් හටගත්තා. ඒකේ යම් උච්ච ස්ථානයකට පත් වුණා. ඒකේ ඊට පස්සේ නැතිලා ගියා. දැන් සිසිල්වීම අවසానයි. සිසිල්වීමක් තිබුණේ නැහැ කලින්. සිසිල්වීමක් හටගත්තා. සිසිල්වීම අවසන් වුණා. ඔන්න ඊළඟට පුංචි විරාමයකට පස්සේ ඔන්න උණුසුමක් පටන් ගත්තා. උණුසුම යම් වර්ධනයක් සිද්ධ වුණා. උණුසුම අවසන් වුණා. පුංචි විරාමයකට පස්සේ ඔන්න නැවතත් සිසිලසක් පටන් ගත්තා. මේ විදිහට කෙනෙක් මේ උණුසුම සිසිල ආශ්‍රයෙන් උනත් මෙතෙන්දි මේ ධාතු ලක්ෂණය ප්‍රයෝගී කරගෙන මෙන්න මේ ඇතවීම නැතිවීම ස්වභාවය කලින් නොතිබී හට ගන්නවා, හට අරගෙන නිරුද්ධ වෙලා යනවා කියන මෙන්න මේ අනිත්‍ය ලක්ෂණය දැක ගැනීමේ අවස්ථාව තියෙනවා. භාගතුන් වහන්සේ එක්තරා අවස්ථාවකදී මේ සරියුත් මහරහතන් වහන්සේ බොහෝම පිරිසුදුව මෙන්න මේ අනිත්‍ය ස්වභාවය වටහා ගන්නා ආකාරය අනිත් භික්ෂුන් වහන්සේලාට පැහැදිලි කරනවා අනුපද සූත්‍රයේදී. ඒකේ හැල ලස්සන වචන කීපයක් එනවා. අහුත්වා සම්බොන්ති හුත්වා පටිමෙන්ති කියලා. ඒ කියන්නේ පෙර නොවි උපදිනවා, ඊළඟට ඉපිද වෙනසලා යනවා, ඉපිද ඡය වෙලා යනවා. ඉතින් ඇතැම් වෙලාවට අපිට හිතෙන්න පුළුවන් මේ මෙතෙන්දී එකාතකින් මේ තනි ආස්වාසයක ඇතිවීම නැතිවීමද මේ කතා කරන්නේ, නැත්නම් තනි ප්‍රස්වාසයක ඇතිවීම නැතිවීම ස්වභාවයද පටන් ගන්න කියලා කතා කරන්න කියලා. නමුත් අපේ සම්පජඤ්ඤයේ දියුණු වෙන්න මෙතන මේ තනි ආස්වාසයක් කියලා අපි ගත්ත දේ තව කෑලි වලට කැඩෙන්න පුළුවන්. ආස්වාස රසක් බවට මේකපත් වෙන්න පුළුවන්. ප්‍රස්වාස රසක් බවට මේකපත් වෙන්න පුළුවන්. ඉතින් එතකොට වෙන්නේ අපි අර බලබලා හිටිය ඒ තනි තනි ලොකුවට ගත්ත ආස්වාසය දැන් කෑලි අපිටම හතරකට කැඩලා. ඒ එක එක කෑල්ලක ඇතිවීමක් නැතිවීමක් ඔන්න කෙනෙකුට දැක ගන්න පුළුවන්. ප්‍රස්වාසයත් අපි තුන පහකට කැඩලා. ඒ එක එක කෑල්ලක ඇතිවීමක් නැතිවීමක් දැක ගන්න පුළුවන්. දැන් අපි හිතනකොට මේක දිහා කවදානම් ඔක් කරන් දෝ කියලා හිතේ නිකන් දෙගිඩියාවක් ඇති වෙන්න පුළුවන්. නමුත් හොඳට හිත සමාධිමත් වෙලා, හොඳට හිත එකඟ වෙලා, ඇතුලේ කතාව නතර වෙලා, හොඳට මේ පට්ටල කරගෙන ඇහැක් පිටහක් තියාගෙන ඉන්නකොට මෙන්න මේ හිතේ තියෙන කුසලතාවය වර්ධනය වෙනවා. ඒ නිසා අපි මේවා අහලා මේවා නම් කරන්න පුළුවන් දේවල් නෙමෙයි කියලා හිතින් මේ චකිතයක් බියක් ඇති කරගත යුතු නැහැ. මොකද මේ සමාධිමත් හිත කියන එක හරිම ප්‍රබලයි. හිතේ සමාධියක් අවශ්‍ය වෙන්නේ මෙන්න මේ සූක්ෂමතාවය, මෙන්න මේ නිපුණතාවය, මෙන්න මේ තීව්‍රතාවය හදා ගැනීම සඳහායි. මොකද හිත සමාධිමත් වෙන්න අපේ ඒ නොතිබිච්ච හැකියාවන් මතුවෙනවා. හිතේ සමාධිමත් බව තුළින් ඊටාම සියුම් දෙයක් බොහොම ප්‍රබලව පෙන්වන ගතියක් තියෙනවා. හරියට නිකන් අපි අන්වීක්ෂයක් යටට යම් ස්කදී වීදුරු කතාවක් දාලා ඒකේ තියෙන දේක් පරීක්ෂා කරනකොට අපේ මේ පියවි ඇහැට නොපෙනෙන දේවල් සිය දහස් වාරේ ලොකු කරලා පෙන්වනවා. අන්න ඒ වගේ තමයි අපේ මේ සමාධිමත් හිතෙත් සෑහෙන හැකියාවක් තියෙනවා. සෑහෙන ප්‍රබල හැකියාවක් තියෙනවා. ඒකයි අපිට මෙතෙන්ට සමාධිමත් හිතක් අවශ්‍ය වෙන්නේ. මේ සමාහිතෝ යථා භූතම් පජානාති පස්සති කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. මේ නිසා මේ සමාහිත බවක් අවශ්‍ය වෙනවා. සමාධිමත් බවක් අවශ්‍ය වෙනවා මෙන්න මේ විපස්සනාවට පාදක වීම සඳහා. විපස්සනාවට පාදක වෙන්නේ අන්න ආයෙන වගේ හොඳ හැදිච්ච සමාධිමත් හිතක්. එතකොට අපි හිතමු මේ විදිහට මේ කලින් නොතිබී හටගන්න හැටි ඊට පස්සේ නිරුද්ධ වෙලා යන හැටි කෙනෙක් ඔන්න දකිනවා නම් අන්න යාට තේරෙනවා මේ දේවල් හට ගැනීමක් තියෙනවා ඊට පස්සේ නැතිවීමක් තියෙනවා. හට ගැනීමක් තියෙනවා නැතිවීමක් තියෙනවා. ඉතින් මේකම තවත් බුදුරජාණන් වහන්සේ පැත්තකින් විස්තර කරනවා සංකත ධර්ම සම්බන්ධයෙන්. තීනිමානි භික්කවේ සංකතානි සංකත ලක්ෂණානි කියලා මේ සංකත ධර්මයන්ගේ හේතු ප්‍රත්‍යයන් නිසා සකස් වෙච්ච දේවල් වල ලක්ෂණ තුනක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති කියලා. ඒ කියන්නේ ඉපදීමක් පේන්න තියෙනවා පණවන්න පුළුවන්. ඒ වගේමයි ෂය වීමක් නැති වීමක් නිරුද්ධ වීමක් පණවන්න පුළුවන්. උපදුණු මොහොතේ ඉඳන් ෂය වෙන මොහොත දක්වාම නැති වෙලා යන මොහොත දක්වාම සම්පූර්ණ වෙනස් වීමක් පණවන්න පුළුවන්. ඉතින් මේකමත් ඉතින් එකතකින් අනිත්‍ය ලක්ෂණයයි අනිත්‍ය ලක්ෂණයමයි බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ. ඉතින් එතකොට මෙන්න මේ අනිත්‍ය ලක්ෂණය කෙනෙක් නැවත නැවත දකිනවා. දැන් එකතකින් මේක මේ ආනාපානයේ දකින්දි මේක ලොකු දුකක් වැටහෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් මේක අපිටම වේදනානුපස්සනාවක් වගේ දකිනකොට නම් හිතා ගන්න බැරි විදිහට මේකේ තව ගැඹුරකට දාගන්න පුළුවන්. අපි හිතමු එන්දා ටිකක් මේක පැහැදිලි කර ගැනීම සඳහා කෙනෙක් ඔන්න වේදනානුපස්සනාවක නිරත වෙනවා. වේදනානුපස්සනාව ගැන කතා කරද්දී බුදුරජාන් වහන්සේ හරි ලස්සන උපමාවක් කියනවා. පේන පින්ඩූපම කියලා සූත්‍රයක් එනවා. එතෙන්දී බුදුරජාන් වහන්සේ කියනවා හිතන්න කියලා මේ ජලාශයක් තියෙනවා. අපි හිතමු බොහෝම නිශ්චල ජලාශයක් තියෙනවා. දැන් මේ නිශ්චල ජලාශය බොහෝම කිසිම කරදරයක් නැහැ, බොහෝම නිසොල්මනේ, බොහෝම නිසංසලව තියෙන දැන් ජලාශයක්. අපි හිතමු ඔන්න එක වැහි බින්දුවක් වැටෙනවා. වැහි බින්දුවක් වැටුනහම ඒ වැහි බින්දුව වැටීම නිසා දැන් අර නිශ්චල ජලාශයේ ඔන්න වායු බබුලක් හටගත්තා. එතනම නැතිලා ගියා. ඔන්න තව වැහි බින්දුවක් හටගන්නවා. තව වැහි බින්දුවක් වැටෙනවා. මේ නිශ්චලව තිබිච්ච ජලාශයට ඔන්න තව වැහි බින්දුවක් වැටෙනවා. ඔන්න අලුතෙන් වායු බින්දුවක් හටගත්තා, නැත්නම් ජල බබුලක් හටගත්තා. එතනම පුපුරලා ගියා. තව වෙහි බින්දුවක් වැටෙනවා. වැටුනහම ඔන්න අලුතෙන් ඔන්න ජල බින්දුවක් නැත්නම් ජල බුබුලක් හටගන්නවා, වායු බුබුලක් හටගන්නවා. හටගත්ත සැනින් බිඳෙනවා. අවසානයි. ආයෙත් වෙහි බින්දුවක් වැටෙනවා. කලින් නොතිබිච්ච ජල බුබුලක් නැත්නම් වායු බුබුලක් ඒ නිසා හටගන්නවා. හට අරගෙන එතනම නිරුද්ධලා යනවා. එතනම නැතිලා යනවා. අපි හිතමු දැන් මේක ශීඝ්‍රව සිද්ධ වෙනවා කියලා. එම මේ සරලව පැහැදිලි කර ගැනීම සඳහා තමයි එකින් එක විස්තර කරේ. අපි දුන්නා මේක ශීඝ්‍රව සිද්ධ වෙනවා. හොඳටම වහිනවා. හෝගාලා වහිනවා. ධාරානිතාත වර්ෂාවක් වැටෙනකොට සිද්ධ වෙන්නේත් ඕකෙම තීව්‍ර අවස්ථාවක්. දැන් එකක් එකක් ගානේ වෙහි බින්දුව 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 බොහොම ශීඝ්‍රයෙන් වැටෙනවා. වැටෙන වාරයක් වාරයක් පාසා අලුතෙන් අලුතෙන් අන්න ජල බුබුලු හට ගන්නවා පිපිරලා යනවා. ජල බුබුලු හට ගන්නවා පිපිරලා යනවා. ජල බුබුලු හට ගන්නවා පිපිරලා යනවා. දැන් බුදුරජාන් වහන්සේ කියනවා මේ පේන පිඹුරුතුම සූත්‍රයේදී වේදනා බුබ්බුලූපමා කියලා. මේ වේදනාව හරියට නිකන් මේ ජල මේ වගේ මේ සරත් සමයේ වහිනකොට මේ ජලාශයක මෙන්න මේ වගේ හෝගාලා ඉක්මන් ටික්මන්ට ෂණික ෂණික වශයෙන්ම ෂණ භංගුර වශයෙන්ම මේ විදිහට මේ ජල බුබුලු හට අරගෙන නිරුද්දලා යනවා. ජල බුබුලු හට අරගෙන පිපිරලා යනවා. ජල බුබුලු හට අරගෙන පිපිරලා යනවා. මෙන්න මෙබඳු ස්වභාවයක් තමයි වේදනාවේ තියෙන්නේ කියලා. ඉතින් මේ උපමාවත් පොඩ්ඩක් අපි ලං කරගෙන අපි වේදනානුපස්සනාවක් දිහා බැලුවොත් අපි දුම අර වගේම කෙනෙක් ආනාපාන සතියෙන් හොඳට හිත එකඟ කරගත්තා, හිතේ යම් පමණක සමාධිමත් භාවයක් දියුණු කරගත්තා. දියුණු කරගෙන ඉවරලා එයා හිතමු මේ අවස්ථාවේ දැන් එයාගේ කයේ කොහේ හරි යම් වේදනා ස්වභාවයක් දැනෙනවා. මේක සැප වේදනාවක් වෙන්න පුළුවන්, මේක දුක් වේදනාවක් වෙන්න පුළුවන්, නැත්තම් දැනෙන යම් උපේක්ෂා වේදනාවක් වෙන්න පුළුවන්. දැන් හිතමු අපි අපිට මේ වේදනාව කලින් දැනුනේ ඔන්න අපි හිතමු ධනහිසේ. ධනහිසේ මේ වේදනාව දැනුණාම ඉතින් අපි හිතේ හැදිච්ච සමාධිමත් භාවය අන්න යොදා ගන්නවා මේ ධනහිසේ දැන් දැනෙන වේදනාව නිරීක්ෂණය කිරීම සඳහා. අපි හිතමු මුලින් ආනාපාන සතියෙන් හිත එකඟ වෙලා තිබුණේ නාසිකාග්‍රේ. නමුත් දැන් අපි නාසිකාග්‍රේ නෙමෙයි ආරමුණු කරන්නේ. දැන් මේ අලුතෙන් හටගත්ත වේදනාව. අපි දැන් වේදනාවට කිට්ටු කරලා හිත තියාගෙන ඉන්නවා. තියාගෙන ඉන්න සමහරට ආයෙත් හිත නාසිකාග්‍රේට පනින්න පුළුවන්. නමුත් අපි අපේ දැන් ප්‍රධාන ආරමුණ වෙන්නේ මූල කර්මස්ථානයේ වෙන්නේ වේදනාව මිසක් ආනාපාන සතිය නෙමෙයි. දැන් ඔන්න වේදනාවම නැවත නැවත ආරමුණු කරනවා. අපේ මේ නැවත නැවත වේදනාව ආරමුණු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඔන්න දැන් වේදනාවම ඇසුරු කරමින් ඔන්න හිත ඉන්න පටන් ගන්නවා. ඉතින් අපි මේ දේ නැවත නැවත කරන්න වේදනාවම හිත ඇසුරු කරන්න සමාධිමත් බවක් තුලින් මේක නිරීක්ෂණය කරන්න දැන් හිත වෙන කොහෙවත් යන්නේ නැතුව වේදනාව තුලම එකඟ වෙනවා. හිතේ හැදිච්ච සමාධිය දැන් වේදනාව තුල එකඟ වෙලා. නාසිකාග්‍රේ තිබිච්ච සමාධිමත් හිත සම්පූර්ණෙම වගේ දැන් උන ධන හිසේ එකඟ වෙලා ධන හිසේ හිත සමාධිමත් වෙලා. පස්සේ මොකද වෙන්නේ? දැන් අපි තුමු මේක වේදනාවක් තනි වේදනාවක් කියලා මේ අපි මුලින් හිතාගෙන ආපු මේ වේදනාව හොඳට සමීප වෙලා බලනකොට කෙනෙකුට වැටහෙන්න පුළුවන් මෙතන මේ තනි වේදනාවක් නෙමෙයි තියෙන්නේ, මෙතන තියෙනවා වේදනා රසක්. අපි තුමු එයාට මුලින් තේරෙන ඕන මෙතන වේදනා පහක් විතර වගේ තියෙනවා. ඉතින් ඒකත් එයා හොඳට තව ටිකක් ලං කරලා බලනවා. තවත් ටිකක් ලං කරලා බලනකොට එයාට තේරෙනවා මෙතන වේදනා පහක් නෙමෙයි, මෙතන වේදනා 10ක් තියෙනවා. මෙතන වේදනා 20ක් තියෙනවා. කියලා ඔන්න එයාට මෙතන මේ වේදනා රසක් තියෙනවා කියලා කෙනෙකුට වැටහෙන්න පුළුවන්. ඒකයි අර හිතේ සම්පජඤ්ඤය දියුණු වෙන්න මෙතන මේ කැඩෙන ගතියක් දැන් තව සියුම් වීමක් සිද්ධ වෙනවා. උගල හරි ලස්සන උපමාවක් තවත් ඕනනම් ලං කරගන්න පුළුවන්. ඔය සයාඩෝ වූ පඬිතු සාමින් වහන්සේ ලස්සන උපමාවක් දෙනවා. දැන් අපි රැයට කළුවරේ යනකොට අපි හිතමු නිකන් ඈත නිකන් චලනයේ වෙන යම්සි කෝටුවක් වගේ දෙයක් තියෙනවා. කළු පාටට පේන්න තියෙනවා. ඉතින් අපි හිතනවා සමහරට කෝටුවක් කියලා. නමුත් අපි තව චුට්ටක් ලං වෙලා බලුවාම ඒක නිකන් නලියන ස්වභාවයක් තියෙනවා. තවත් ටිකක් ලං වෙලා බලුවාම ඔන්න අපි හිතමු එතන කඩි රෑනක් ඉන්නේ. මේ කඩි රෑනක් එක්කෙනෙක් පස්සේ එක්කෙනෙක් යනවා. එක කඩියෙක්වත් ඊළඟ කඩියගේ ඇඟේ හැප්පෙන්නේ නැහැ. නමුත් ඈතට අපිට පේන්නේ මේක නිකන් කෝටුවක් වශයෙන්. තනි කෝටුවක් වශයෙන්. නමුත් අපි ලං වෙලා බලුවාම මෙතන තියෙනවා කඩියෝ රසක්. අන්න ඒ වගේ තමයි අපි මෙතනත් මේ තනි වේදනාවක් කියලා මුලින් හඳුනාගත්තට හොඳට හිත සමාධිමත් වෙලා මෙතන හොඳට පරික්ෂා කරලා බලනකොට මේක මේ තනි වේදනාවක් නෙමෙයි, ඔන්න වේදනා රසක් කියලා කෙනෙකුට වැටහෙන්න පුළුවන්. අපි හිතමු දැන් මෙන්න මේ වේදනා රසේ එක එක වේදනාවන් දිහා අපි සමීපව බලමු. එතකොට අන්න අපිට තේරෙනවා මෙන්න මේ තනි තනි වේදනාව එතන එතන හට ගන්නවා, එතන එතන නැති වෙනවා. එතන එතන හට ගන්නවා, එතන එතන නැති වෙනවා. එතන එතන හට ගන්නවා, එතන එතන නැති වෙනවා. දැන් අපිට මතක් කරගන්න පුළුවන් අන්න අර බුදුරජාණන් වහන්සේ කියපු වේදනා බුබ්බුලූපම කියපු උපමාව. අර කලින් බොහොම සාමකාමීව තිබිච්ච අර විලක, ඒ ජලාශයක අර වතුර බිඳුව වැටෙන පාරය පාසා වායු බුබුලක් හට අරගෙන නිරුද්දලා යනවා වගේ ඔන්න මෙතනත් එතන එතන දැන් තනි තනි වේදනාවක්, සියුම් සියුම් වේදනාවක් එතන එතන හට අරගෙන නිරුද්දලා යනවා. දැන් හිතමු අපි මේ හරහා ඔන්න දැන් හොඳට අනිත්‍ය ලක්ෂණය තේරුම් ගත්තා. කලින් නොතිබිච්ච වේදනාවක් ඔන්න හටගත්ත සැනින් නිරුද්දලා යනවා. මේකේ දැන් අපි නැවත නැවත දකිනෝ. නැවත නැවත මේක දකිනෝ. නැවත නැවත දකින්න තමන්ට තේරෙනවා මෙන්න මේ වේදනාව කියන එක නිරන්තරයෙන් මෙන්න මේ ඇතිවීම නැතිවීම දෙකෙන් පෙළෙනවා. මුලින් අපි අනිත්‍ය ලක්ෂණය වටහා ගැනීම එකතකින් වැදගත්. ඊට පස්සේ හැබැයි හොඳට අපි මේක දිහා නැවත නැවත බලන්න මේක බහුලීකృత කරන්න අනිත්‍ය ස්වභාවය අභිබවා ගෙහිලා තවත් පැත්තකින් අපේ හිත වැඩෙන්න පුළුවන්. තවත් දෘෂ්ටි කෝණයකින් මේ දිහා හිත දකින්න පුළුවන්. එතෙන්ද බුදුරජාන් වහන්සේ කියනවා මෙන්න මේ අනිත්‍ය ස්වභාවයෙන් පෙළෙන ගතිය නැවත නැවත ඇතිවීම ස්වභාවයෙන් මේක පෙළෙනවා. එක මොහොතක්වත් නිකන් ඉන්නේ නැහැ. හැම මොහොතෙම ඇතිවෙන තීම් ස්වභාවයෙන් පෙළෙනවා. හැම මොහොතෙම ඇතිවෙන තීම් ස්වභාවයෙන් පෙළෙනවා. ඉතින් මේක නැවත නැවත දකින්න අන්න මේ දුක්ඛතෝ කියන දුක්ඛ ලක්ෂණය තමයි ප්‍රකට වෙන්නේ. මේක මේ අනිත්‍ය නිසාම දුකයි. චද නිච්ඡං තං දුක්ඛං. යමක් අනිත්‍ය නම් අන්න ඒ නිසාම දුකයි. මොකද මේ නිරන්තරයෙන්ම මේ ඇතිවීම නැතිවීම දෙකෙන් පෙළෙනවා. නිරන්තරයෙන් ඇතිවීම නැතිවීම දෙකෙන් පෙළෙනවා කියලා අන්න අපිට හොඳට මෙතනින් කොහොමද මම සතුටක් ලබන්නේ. මේක සමහරවිට මේ සැප වේදනාවක් වෙන්න පුළුවන්. අපි මේ බලන් හිටියේ සැප වේදනාවක් වෙන්න පුළුවන්. නමුත් සැප වේදනාවේ තියෙන මේ වේදනා රසත් එතන එතන ඇතිලා නැතිලා යනවා. එතන එතන ඇතිලා නැතිලා යනවා. නිරන්තරයෙන්ම සැප වේදනාවත් ඇතිවීම නැතිවීම දෙකෙන් පෙළෙනවා. නිරන්තරයෙන්ම දුක් වේදනාවත් ඇතිවීම නැතිවීම දෙකෙන් පෙළෙනවා. නිරන්තරයෙන්ම අදුක්කම සුඛ වේදනාවත් ඇතිවීම නැතිවීම දෙකෙන් පෙළෙනවා. අපිට පුළුවන් නම් ඔන්න ඔය දේ වටහා ගන්න අන බුදුරජාණන් වහන්සේ කියන මෙන්න මේක තමයි දුක්ඛතෝ දුක්ඛ ලක්ෂණය. ඉතින් මේක එක එක මට්ටම්වලදී හොඳට තීව්‍රව කෙනෙකුට වැටහෙන්න පුළුවන්. ඒ කියන්නේ මුලින් ඔය සාමාන්‍ය ඇතිවීම නැතිවීම ස්වභාවයේදී සමහරවිට එක මට්ටමකින් වැටෙන්න පුළුවන්. තවදුරටත් එයා ගැඹුරට මේක බලාගෙන ඉන්න ඉන්න තව තව මේක Java කැවෙන්න කැවෙන්න මේක දැකලා ලොකු බියක් පවා හිතේ ඇති වෙන්න පුළුවන්. මේ තරම් මේක C grain මේක වෙනව නේද? C grow මේක වෙනසිලා යනව නේද? C grow මේක ඇතිලා නැතිලා යනව නේද? නිරන්තරයෙන්ම මේ තරම් මේක ඇතිවීම නැතිවීම දෙකෙන් පෙළෙනව නේද? කොහොමද මම මේකෙන් සතුටක් බලාපොරොත්තු වෙන්නේ? මෙතන සැපයක් තියෙනවද කියලා අන්න එයාටම දැන් ලොකු බයක් හටගන්න පුළුවන්. ලොකු චකිතයක් හිතේ ඇති වෙන්න පුළුවන්. ඒ හරහා සියල්ල එපා වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ වේදනානුපස්සනාව හරහා කෙනෙකුට මෙන්න මේ එපා වීම ඇති වෙනවනම් ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඒක සෑහෙන මේ ලොකු පිම්මක් පනින්න හදන අවස්ථාවක්. නිබ්බිදා ඥානයක් පහළ වෙන්නේ. ඒ කියන්නේ හොඳට මේ බයක් උපදිනවනම් මේ දේ දිහා දැකලා එපා වීමක් හට ගන්නවනම් සියල්ල එපා වෙන ගතියක් තියෙනවනම් මේක කොහොමද මේකෙන් මම සතුටක් බලාපොරොත්තු වෙන්නේ කියලා නිකන් හිතේ හැඟීමක් එනවනම් ඒ කියන්නේ අන්න නිබ්බිදාවක් පටන් ගන්නවා. එපා වීමක් පටන් ගන්නවා. මේ එපා වීම නිකන් මේ අපි ගයක් ගිනි ගත්තාම නැත්තම් මොකක් හරි බෝම්බයක් පිපිරුවාම ඇති වෙන එපා වීම නෙමෙයි. ලෙඩක් වළඳුනහම ඇති වෙන එපා වීම නෙමෙයි. මේක මේ ප්‍රත්‍යක්ෂ ඥානයක් හරහා හට ගන්නා එපා වීමක්. අවබෝධයෙන් හට ගන්නා එපා වීමක්. ප්‍රඥාව හරහා හට ගන්නා නිබ්බිදාවක් එපා වීමක්. ඉතින් ඒක තමයි ඊළඟට තව වර්ධනය වෙන්නේ. ඒ මට්ටම තමයි තව තව ඉස්සරහට ගිහිල්ලා දැන් මෙබඳු ස්වභාවයකින් පුළුවන් ද සතුටක් ලබන්න. හැම තැනම තියෙන මෙබඳු ස්වභාවයක් නම් දැන් මේ එක අවස්ථාවක් මෙයා දැක්කට, යෝගාවචරයක් දැක්කට දැන් මෙයා මේක හැම තැනටම භාවිතා කරනවා. එතන බැලුවත් මේ වගේ ස්වභාවයක්, තවත් තැනක බැලුවත් මේ වගේ ස්වභාවයක්, අපි තුම වේදනාවන පසනාවම යා මූල කර්මස්ථානයේ වශයෙන් වඩනවා නම් එයා මේ එක තැනක විතරක් නෙමෙයි බැලුවේ. එයා දැන් නැවත නැවත තව තව තැන්වල ඔක බලනවා. ඒක හැම වේදනාවකටම යොදනවා. සුඛ වේදනාවලත් යොදනවා, දුක්ඛම සුඛ වේදනාවලත් යොදනවා, දුක්ඛ වේදනාවලත් යොදනවා, හැම එකටම යොදනවා. ඉතින් දැන් මේ වේදනාව අපි සැපයි සැපයි කියලා හඹාගෙන යන මේ සැප වේදනාවේ තියෙන මෙබඳු ස්වභාවයක් නම් කොහොමද මේකෙන් මං සැපක් ලබන්නේ? කොහොමද මම මේකෙන් සතුටක් ලබන්නේ කියලා අන්න හිතේ ඇති වෙන එක්තරා අන්දමකින් නිබ්බිදාවක්. මේක දැන් එපා වීමක් සිද්ධ වෙනවා. මේකේ එකතකින් මේකට ආසා කළා වැඩක් නැහැ කියලා අන්න තවත් පැත්තකින් හිතෙනවා. මේක ප්‍රාර්ථනා කළා වැඩක් නැහැ කියලා අන්න කෙනෙකුට හිතෙනවා. එතකොට මෙන්න මේ தත්ත්වය තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. මේ දුක්ඛ ලක්ෂණය බොහොම ප්‍රබලව ආවනම්, බොහොම හිතයට ප්‍රබලව කෙනෙක්ගේ වැටුණා නම් ධර්මයේ පෙන්නනවා මෙන්න මේ හරහා මේ දකින සංස්කාර ස්වභාවය සම්බන්ධයෙන් එපා වීමක් සිද්ධ වෙනවා. මේක අත්හල යුතුය කියලා හිතෙනවා. හිත ටික 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 මේකෙන් ඈත් වෙනවා. ඈත් වෙන්නේ මේ ගැන ආසාවක් කළා වැඩක් නැහැ. මේක න තවදුරටත් ප්‍රාර්ථනා කළා වැඩක් නැහැ. පණිවිඩයක් ඇති කරගෙන වැඩක් නැහැ කියලා තමයි අයින් වෙන්නේ. අන්නේ අයින් වීම තමයි ධහමේ පෙන්වන විමෝක්ෂ මුඛයක් කියලා, අප්පණිහිත විමෝක්ෂ මුඛය කියලා. ඒ කියන්නේ ටික 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 මේක එපා වීම හරහා මේක වැඩක් නැහැ කියලා, කොච්චර හම්බුණත් ඔච්චරයි කියලා, දිව්‍යාත්ම භාවයකට ගියත් තියෙන්නේ ඔච්චරයි, බ්‍රහ්මාත්ම භාවයකට ගියත් තියෙන්නේ ඔච්චරයි, සැප විඳින මනුස්සාත්ම භාවයකට ගියත් තියෙන්නේ ඔච්චරයි, කොච්චර කරත් ඔච්චර තමයි කියලා අන්න දුක්ඛ ලක්ෂණයම ප්‍රකට වෙලා එතනින් නිබ්බිදාව පහළ වුණා නම් මෙතනින් තවදුරටත් මේක ප්‍රාර්ථනා කළ වැඩක් නැහැ කියලා අන්න හිත තමන් තුලට ආවා නම් අන්න එතන ධර්මයේ විස්තර කරන මෙන්න මේ අප්පණිහිත විමෝක්ෂ මුඛයක් ඔන්න විවෘත වෙනවා කියලා. ඒ හරහා අන්න අරමුණු කරපු අරමුණු ස්වභාවය. තා අපි තුන් මෙතෙන්දි දැන් වේදනා ස්වභාවයක් අපි කතා කළේ. මේ වේදනාව අතහැරලා දානවා හිත. දැන් මේ අපි අතහරිනවා නෙමෙයි හිත අතහරිනවා. අපි තේරුම් ගන්න ඕනේ මෙතන මේ හේතුඵල ධර්මතාවයක් වැඩ කරන්නේ. මම භවනා කරනවා කියලා වාඩි වුණාට ඇතුලේ දිනු වෙන්නේ ධර්මතා රැසක්. මේ ධර්මතාවල යම් මුදුන්පත් වීමක්, ධර්මතාවල යම් පරිණත වීමක් සිද්ධ වුණා නම් අන්න ඒ අවස්ථාවේ තමයි හිත ඒක අතහරින්නේ. මේ මට ඕනට අතහරිනව නෙමෙයි, ඒක මේ හිතේ අර ධර්මතාවයන් ටික වැඩිගෙන වැඩිගෙන ඇවිල්ලා යම් මුහුකුරා යමක් සිද්ධ වුණා නම් ඉබේටම හිත අතහරිනවා. එමත ඉබේටම හිතට අත හැරෙනවා. අන්න ඒ මට්ටමත් තමයි අන්න අප්පණිහිත විමෝක්ෂ මුඛයක් කියලා සාමාන්‍යයෙන් විස්තර කරන්නේ. ඒ කියන්නේ එතෙන්දි දැන් ඔන්න හිත අනාරම්මන මට්ටමකට එනවා. අර දේවල් අරමුණු නොකරන මට්ටමකට එනවා. හිත සතිමත් වෙනවා අරමුණකින් තොරව. සාමාන්‍යයෙන් අපි අනිත්‍ය ලක්ෂණයම ප්‍රකට වෙලා මේක ඊටාම යහුසුල ඇති වෙනව නැති වෙනවා කියන සත්‍යයෙන් පැත්තෙන් ගියොත් සාමාන්‍යයෙන් ධහමේ විස්තර වෙනවා මේක නිමිති ගන්න බෑ. මේක දැන් හිතේ රඳව ගන්න බෑ, සංඥාවක් ගන්න බෑ. ඒ හරහා හිත මේකෙන් අයින් වෙනවා. ඒකට කියනවා අනිමිත්ත විමෝක්ඛය කියලා. අනිමිත්ත විමෝක්ෂ මුඛය කියලා. දැන් මෙතෙන්දි වෙන්නේ ඊට වඩා වෙනස් ස්වභාවයක්. මෙතනදී මේ නිරන්තරයෙන් පෙළෙන දෙයක් තවදුරටත් ප්‍රාර්ථනා කළ වැඩක් නැහැ. මේකට ආසා කළ වැඩක් නැහැ. මෙතන දැන් ඔන්න එපා වීමක්. එපා වීමක් හරහා අත්හැරලා දානවා. ආසාවක් කළ වැඩක් නැති නිසා අත්හැරලා දානවා. අන්න ඒ හරහා තමයි මේ අප්පනහිත විමෝක්ෂ මුඛය කියන නිවන් දොරටුවක් විවෘත වෙනවා කියලා ධර්මයේ විස්තර වෙන්නේ. ඒතොර මෙන්න මේ ස්වභාවය තමයි. ඒතොර මෙන්න මේ දුක්ඛතෝ කියන මේ සංස්කාරයන්ගේ මේ නිරන්තරයෙන් තියෙන පෙළන ස්වභාවය. සංස්කාරයන් නිරන්තරයෙන් මේ ඇතීන් නැතිම් දෙකෙන් පීඩණයට ලක් වෙන ස්වභාවය. ඒකෙන් ඝර්ෂණයට ලක් වෙන ස්වභාවය. ඒකෙන් නිරන්තරයෙන්ම පෙළන ගතිය වැටහුණා නම් අන්න වෙනත් පාරකින් නැත්නම් විමුක්ෂ මුඛයකින් අන්න අපිට නිවන් නැත්නම් මේ නිවනට සමීප වෙන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් ඊළඟට තවත් සූත්‍රයක් මේ කරුණුත් එක්ක පොඩ්ඩක් ලං කරගන්න පුළුවන්. එක්තරා අවස්ථාවක භික්ෂුන් වහන්සේ කෙනෙක් මේ සරියුත් මහරහතන් වහන්සේගෙන් අහනවා, දුක්ඛං දුක්ඛන්ති ආවසෝ සාරිපුත්ත උච්චති කතමානුකෝ ආවසෝ දුක්ඛන්ති. ඇත්ත මේ දුක්ඛ දුක්ඛ කියලා හැමතැනම කියනවා, දුකයි දුකයි කියලා කියනවා. මොකද්ද මේ ඇත්ත මේ දුක කියන්නේ? එහෙනම් දැන් ඍජුවම ප්‍රශ්නයක් අහනවා, මොකද්ද මේ දුක? එතකොට සරියුත් මහරහතන් වහන්සේ විස්තර කරනවා, තිස්සෝ ඉමා ආවසෝ දුක්ඛතා, දුක්ඛ දුක්ඛතා සංඛාර දුක්ඛතා විපරිණාම දුක්ඛතා. ඔන්න දැන් තවත් පොඩ්ඩක් ගැඹුරකට අපිට යන්න පුළුවන්. දැන් මේ දුකේ අවස්ථා තුනක් මෙන්න මේ සරියුත් මහරහතන් වහන්සේ පෙන්ලා දෙනවා. මේක සඳහන් වෙනවා දුක්ඛ කියන සූත්‍රය සංයුත්ත නිකායේ. එතකොට මෙතෙන්ද සරියුත් මහරහතන් වහන්සේ කියන මේ දුකේ තියෙනවා පැති තුනක්. එකක් තමයි දුක්ඛ දුක්ඛතා. මේ දුක්ඛ දුක්ඛතා කියන්නේ මේ අපි කාටත් දැනෙන සාමාන්‍ය දුක. අපි දුමු අපේ කය නිරන්තරයෙන්ම ලෙඩ වෙනවා. එක්ක ඔළුව කැක්කුමයි කියනවා, නැත්නම් බඩ කැක්කුමයි කියනවා, නැත්නම් අතන කැක්කුමයි කියනවා, කොන්දර දෙනවා කියනවා. ඉතින් අපේ මේ කය නිරන්තරයෙන්ම සාමාන්‍ය කායික දුකක් අපිට තියෙනවා. ඉතින් මෙන්න මේ කායික සරලව අපිට දැනෙන දුක එක දුක්ඛතාවයක්. අපිට සමානලට මානසික දුක් දැනෙනවා. කවුරු හරි නැති වුණාම දුකක් එනවා හිතට. අප්‍රියයන් එක්ක එක්වෙනාම හිතට දුකක් එනවා. එහෙම නැත්නම් අපි උමනා විදිහට දෙයක් සිද්ධ නොවුනහම හිතට දුකක් එනවා, සන්තාපයක් එනවා. ඉතින් මේ වගේ අපිට සාමාන්‍යයෙන් හිතට දැනෙන ඕනතරම් දුම්නස් තියෙනවා. දුක්ඛ දෝමනස්යන් තියෙනවා. ඉතින් මේ අපේ කායික වශයෙන් මේ තියෙන දැනෙන මේ දුක, හිතට දැනෙන මේ දුම්නස් ස්වභාවය, මේ සරලව අපිට තියෙන මනුස්සයෙන් වශයෙන් සත්වයෙන් වශයෙන් මේ ලෝකයේ අත්දකින්න ලැබෙන මේ සාමාන්‍ය දුක්ඛ ස්වභාවය තමයි දුක්ඛ දුක්ඛතා කියලා එතකොට සරියුත් මහරහතන් වහන්සේ පෙන්ලා දෙන්නේ. අර ඊට එහා ගිය තවත් දුක්ඛ ස්වභාවයක් පෙන්නනවා සංඛාර දුක්ඛතා කියලා. දැන් සංඛාර දුක්ඛතාවය තේරුම් ගන්න ටිකක් පහසුයි. අර අනිත්‍ය ලක්ෂණය පොඩ්ඩක් මතක් කරගත්තොත්. දැන් අපිට තේරෙනවා දැන් මේ දේවල් තියනවා වගේ තිබුණට මේව නිරන්තර ඇතිවීම නැතිවීම දෙකකින් පෙළෙමින් තමයි තියෙන්නේ. මේ නිරන්තර ඇතීම් නැතිීම් දෙකකින් පෙළෙනවා නම් එතකොට මේවා පවත්වන්නත් අපිට යම් අලුතෙන් දෙයක් මේකට දාන්න වෙනවා. දැන් ඊයේ ආහාර වළඳුවා, නමුත් ඒක ප්‍රමාණවත් නැහැ. ආයිත් ඔන්න අදත් ආහාර වළඳන්න වෙනවා. ඔන්න ආයිත් හෙටත් මේ ආහාර වළඳන්න වෙනවා. මොකද මේක නඩත්තු කරන්න අවශ්‍යයි. මොකද නිරන්තරයෙන්ම මේක ඇතිවිලා නැතිලා යනවා. දැන් අලුතෙන් අලුතෙන් මේ දේවල් නිපදවන්න අවශ්‍ය වෙනවා. මොකද නිරන්තරයෙන්ම ඇතිවිලා නැතිලා යද්දි ගෙවිලා යද්දි මේක නැවත නැවත ඔන්න පවැත්වීම සඳහා නඩත්තු කිරීම සඳහා අපිට අවශ්‍ය වෙනවා. එතකොට නලුතෙන් අලුතෙන් සංස්කරණය කරන්න අවශ්‍ය වෙනවා. අපි බලාපොරොත්තු වුණාට මේ තිබිච්ච නැවුම් ගතිය දිගට පවතී කියලා පවතින්නේ නැහැ. ඒ නැවුම් ගතිය නැතිලා යනවා. ඊළඟට අපි බලාපොරොත්තු වුණාට අපේ මේ තරුණ බව දිගට පවතී කියලා පවතින්නේ නැහැ. ඔන්න විය කියලා යනවා. ඉතින් මෙන්න මේ වගේ මෙන්න මේ සකස් වෙච්ච දේවල් නිරන්තරයෙන් ඇතීම් නැතිීම් දෙකෙන් පෙළීම හරහා ඔන්න අපිට ඒක නැවත නැවත සකස් කරන්න සිද්ධ වෙනවා. නැවත නැවත අලුත් වැඩියා කරන්න සිද්ධ වෙනවා. අලුතෙන් අලුතෙන් දේවල් සම්පාදනය කරන්න සිද්ධ වෙනවා. නැවතත් ඔසවලා තියන්න සිද්ධ වෙනවා. මුක්කුවක් ගහන්න සිද්ධ වෙනවා. ඔන්න ඕකට සාමාන්‍යයෙන් ධර්මයේ විස්තර කරන මෙන්න මේක තමයි සංඛාර දුක්ඛය. ඒ කියන්නේ නැවත නැවත සකස් කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේකත් මහා දුකක්. එක දිගට ඕක තිබුණා නම් ඔහොම දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. අලුතෙන් මේකට දාන්න දෙයක් නැහැ. ඒකමයි තියෙන දිගට. නමුත් මේක අර නිරන්තරයෙන්ම සකස් මේ ඇතීම් නැතිින් දෙකෙන් පෙළීම හරහා දුක්ඛ දුක්ඛතාවයට ලක්වීම හරහා මේ දුක්ඛතෝ කියන ලක්ෂණය ලක්වීම හරහා අන්න අපිට මේක ආයෙත් සකස් කරලා තියන්න වෙනවා. ඊළඟට තවත් පැත්තක් පෙන්වන විපරිණාම දුක්ඛය කියලා. ඒ කියන්නේ දෙයක් හටගත්තට ඒක ඒ විදිහට තියෙන්නේ නිරන්තරයෙන්ම විපරිණාමයකට ලක් වෙනවා, වෙනසකට ලක් වෙනවා. ඉතින් සරලව කියනවා නම් අපි තුමු කෙනෙක් ඉපදිලා ඊළඟට දරුවෙක් බවට පත් වෙනවා, ඊළඟට ළමෙක් බවට පත් වෙනවා, තරුණයෙක් බවට පත් වෙනවා, මැදිවියේ කෙනෙක් බවට පත් වෙනවා, මහලු කෙනෙක් බවට පත් වෙනවා, මරණයට පත් වෙනවා. ඉතින් මෙන්න මේ වගේ එක්තරාන්දමකින් අපිට සරල විපරිණාමයක් උත් මෙතන තියෙනවා. ඊට වඩා සූක්ෂම වට්ටකින් ගත්තොත්, ඊටාම සියුම්ම අපිටම වේදනාවක් හටගත් ආස්වාසයක් ගත්තොත්, ආස්වාසයේ ඔන්න පටන් ගැනීමක් තියෙනවා, ඔන්න විපරිණාමයක් තියෙනවා, මැද ප්‍රදේශයක් තියෙනවා, ආය විපරිණාමයේ තියෙනවා, ඔන්න අවසන්ලා යනවා. ඊට අපි තව පොඩ්ඩක් සූක්ෂම ගත්තොත් වේදනාවක වේදනාවකට ඔන්න හට ගැනීමක් තියෙනවා, ඔන්න ඒකේ යම් උච්ච මට්ටමක් තියෙනවා, ඕකේ අවසන් වීමක් තියෙනවා, විපරිණාමයක් තියෙනවා. ඒකේ තවත් පොඩ්ඩක් සූක්ෂම කළ ගත්තොත් තනි තනි අර එක 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 ඉතාසියුම් වේදනාවකත් සියුම් හට ගැනීමක් තියෙනවා. හටගත් මොහොතේ ඉඳන් අර භංග මට්ටම දක්වා, හටගත් මොහොතේ ඉඳන් නිරුද්ධ වෙන මට්ටම දක්වා ඔන්න විපරිණාමයක් තියෙනවා. අපිට මේ විපරිණාම දුක්ඛය කියන එක ඒ නිසා ඉතාම සියුම් මට්ටමක ඉඳන් බොහෝම ලොකු පරතරයක් දක්වා පතුරවන්න උනත් පුළුවන්. ඉතින් මෙන්න මේ දුක්ඛ ලක්ෂණ තුනක් එතකොට මෙන්න මේ ධහමේ විස්තර වෙනවා. එතකොට මේ අනුව අපිට තේරෙනවා දැන් අපි සාමාන්‍යයෙන් හිතාගෙන ඉන්නේ මේ ලෝකේ සැප තියෙනවා කියලා. පුළුවන් තරම් සැප හඹා යන ස්වභාවයක් තියෙනවා. පුළුවන් තරම් සැප පස්සෙම යන ස්වභාවයක් තියෙනවා. දැන් අපි මේ දේවල් නුවණින් බලන්න බලන්න ඇස් පනා පිට මේ තියෙන දේ නැවත නැවත දකින්න දකින්න අන්න අරය සැප නැති තැනක සැප තියෙනවයි කියලා හිතාගත්ත ඒ විපල්ලාස ස්වභාවය දුරු වෙන දේ තමයි සිද්ධ වෙන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මේ ලෝකේ නিত্য දේ අනිත්‍ය දේ නිට්ටයයි කියලා ගත්ත විපල්ලාසයක් තියෙනවා. ඒ වගේමයි දුක් වූ දේ සැපයි කියලා ගත්ත විපල්ලාසයක් තියෙනවා. අනාත්ම වූ දේ ආත්මයි කියලා සලකන විපල්ලාසයක් තියෙනවා. ඒ වගේමයි අසුභ වූ දේ සුභයි කියලා සලකන විපල්ලාසයක් තියෙනවා. ඉතින් මේකේ ඉතාම සරල මට්ටමකින් සංඥා විපල්ලාසයක් තියෙනවා. සංඥා විපල්ලාසය තව තව වර්ධනය වෙලා චිත්ත විපල්ලාසයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ අපිට මුලින් හිතෙන්නේ ආ මෙතන තියෙන්නේ මේ සැපක්. අපි ඉතින් සැප හොයාගෙන යනවා. සැප ගැන හිතනවා. සැප ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒක නැවත නැවත අපි කිරීම හරහා ඔන්න ඒක චිත්ත විපල්ලාසයක් බවට පත් වෙනවා. හිතේ වර්ධිත මට්ටමකට එනවා. මුලින් තිබුණේ සංඥා මට්ටමක විතරයි. නමුත් ඒක වර්ධනය වුණාට පස්සේ අන්න බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේක චිත්ත විපල්ලාස මට්ටමකට එනවා. ඒ කියන්නේ දැන් හිතේ පළපදියම් වෙලා තියෙනවා මෙතන සැපක් තියෙනවා. නමුත් ඕකම නැවත නැවත හිතලා හිතලා මේකේ අනිවාර්යෙන් සැපක් තියෙනවා. අනිත් එක්කනට වඩා මම සැප විඳිනවා. ඒ જાතියට වඩා මේ જાතිය සැප විඳිනවා. මේ රටට වඩා අර රටේ සැප තියෙනවා කියලා අන්න හිත නැවත නැවත මේක නැවත නැවතම හිතන්න හිතන්න ඔන්න ඔක දිට්ටි විපල්ලාසයක් බවට පත් වෙනවා. ඉතින් මේ නිසා අපි මේ අනිත්‍ය වූ දේහි නিত্য සංඥාවක් දකින්න හැටි, අසුභ වූ දේහි සුභ සංඥාවක් දකින්න හැටි, දුක් වූ දේහි සැපක් දකින්න හැටි, අනාත්ම වූ දේහි ආත්ම ස්වභාවයක් දකින්න හැටි එක එක මට්ටම් වලින් අපි හැමෝම ගාවම තියෙනවා. ඒ නිසා ඒක පුළුවන් තරම් අපිට පුළුවන් නම් මේ විපල්ලාස වලින් තොරව ඇත්ත ඇතිසැටියෙන් දැක ගන්න පුළුවන් නම් අන්න ඒ තරමට හිතේ පිරිසුදු භාවයක් ඇති වෙනවා. ඒ තරමට හිතේ අර තිබිච්ච මෝහය දුර වෙලා යනවා. ඉතින් ඒ නිසා මේ විපල්ලාස සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඒකයි. ඉතින් මෙන්න මේ විපල්ලාස මට්ටම් විකෘති දැකීම් අපේ හිතින් අයින් කරගන්න සිද්ධ වෙනවා. ඇත්තටම මේ විපස්සනාවක් හරහා මෙන්න මේ විපල්ලාස දුරවීමක් විකෘති දැකීම අයින් වීමක් නිවැරදි දැකීම පහළ වීමක් තමයි සිද්ධ වෙන්නේ. මොකද අපිට මේ උත්පත්තියම වගේ ඇත්තටම මේ විපල්ලාස මට්ටමක් තියෙනවා. මේක මේ වර්තමාන සමාජයේ හරහා ඇසුරු කරන අය හරහා අධ්‍යාපන ක්‍රම හරහා සංස්කෘති හරහා මේ ඔක්කොම හරහා අර විපල්ලාස මට්ටම තව තව ඝන බාල කරලා දෙනවා. ඉතින් හරි අමාරුයි වැඩිහිටි වෙන්න වෙන්න මේ විපල්ලාස මට්ටම ඝන බාලුණාට පස්සේ ඕක හොදලා දාන්න. ඕක දිය කළා දාන්න. මොකද ඒක අර සංඥා මට්ටමේ නෙමෙයි දැන් තියෙන්නේ. චිත්ත මට්ටමේ තියෙන්නේ. එහෙම නැත්නම් ඊටත් එහාට ගිහිලා දිට්ටි මට්ටමේ තියෙන්නේ. ඒ නිසා දැන් මේ සැපක් තියෙනවා කියලා අපේ අම්මලා තාත්තලටන් විඳින්න බැරුණා මට හැබැයි සැප විඳින්න පුළුවන්. මගේ සීයලට මුත්තලට විඳින්න බැරුණා හැබැයි මට නම් සැප විඳින්න පුළුවන්. කියලා අපි අර ඒ ගන්න මුලාව අනිවාර්යෙන් මම නම් සැප විඳිනවා මං නම් කොහොම හරි කළා මේ දේ කරනවා කියලා අපි ඒ ගන්න ඒ දැඩි දෘෂ්ටිය ඒ විපල්ලාසේ ඉතා එකතකින් හරිම ගැඹුරුයි. ඒ නිසා අපි මේ කය තුලින් සැපක් බලාපොරොත්තු වෙනෝ අපි හටගන්නා විවිධාකාර වේදනාවන් තුලින් සැපක් බලාපොරොත්තු වෙනෝ අපි ඉගෙන ගියාගත දේවල් හරහා අපි සැපක් බලාපොරොත්තු වෙනෝ. ඉතින් මේ විදිහට নানা ප්‍රකාර දේවල් හරහා අපි සැප බලාපොරොත්තු වෙනෝ. සුඛකාමානි භූතානි කියලා එහෙමත් සඳහන් වෙනවා. ඉතින් අපි මේ සැප හොයාගෙනම යන ගමනක් තියෙනවා. ඉතින් නමුත් බුදුරජාණන් වහන්සේ කියනවා යම්සි කෙනෙක් මෙන්න මේ දුක්ඛ ලක්ෂණය ප්‍රකට කර ගන්නවා නම් මේ සංස්කාරයන්ගේ තියෙන මේ දුක්ඛ ස්වභාවය හොඳින් වටහා ගන්නවා නම් මේ තුලම හොඳට හිත පැලපදියම් කරනවා නම් නැවත නැවත හිතට පෙන්ලා දෙනවා නම් මේ අස්පනා පිට තියෙන මේ වර්තමාන අරමුණේ පෙළන ගතිය ඒ තුලින් පීඩා විඳින ගතිය ඇතීම් නැතිීම් ස්වභාවයෙන් මේක පීඩා විඳින ගතිය ඇතීම් නැතිීම් ස්වභාවයෙන් නිරන්තරයෙන්ම පෙළන ගතිය නැවත 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 පෙන්ලා දෙනවා නම් අන්න අර සුඛ කියලා ගත්ත සැප නැති තැන සැප තියනවා කියලා ගත්ත අන්න අර විපල්ලාසය දුර වෙලා යනවා. ඒ නිසා මේ දුක්ඛානුපස්සනාව අර සුඛ සංඥාව දුරු කිරීම සඳහා ප්‍රයෝගී වෙනවා. ඒ නිසා ධර්මයේ සඳහන් වෙනවා දුක්ඛානුපස්සනම් භාවෙන්තෝ සුඛ සංඥං පජහති. යම්ස කෙනෙක් මේ විදිහට හොඳට දුක්ඛානුපස්සනාවක් වඩනවා නම් අන්න එයාගේ හිතේ තිබිච්ච අර සුඛයි මෙතන සැපයි සැප තියනවා කියලා ගත්ත ඒ විපල්ලාස ස්වභාවය දුර වෙලා යනවා කියලා කියනවා. ඒ නිසා දුක්ඛානුපස්සනාවක් තුල සෑහෙන්න අපේ හිත අවදි වෙනවා. සෑහෙන්න මේ ලෝකේ එපා වීමක් සිද්ධ වෙනවා. මේ ලෝකයෙන් හිත අයින් කරගෙන හින්න ලෝකේ තියෙන දේවල් වල ඇලිලා බැඳිලා ගැලිලා ඉන්නවා වෙනුවට මේ ලෝකේ තියෙන දුකක් දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතෝ කියලා මේ ලෝකය පිහිරලා තියෙන මේ දුකක් මත කියලා අන්න ලෝකේ එපා වෙන ස්වභාවයක්. අපි පුළුවන් තරම් හඹාගෙන යන පුළුවන් තරම් ලස්සන ලස්සන රූප බලන්න හඹාගෙන යන ගතිය ලස්සන ලස්සන ශබ්ද අහන්න හඹාගෙන යන ගතිය පුළුවන් තරම් මිහිරි ගඳ විඳ ගන්න දඟලන ගතිය පුළුවන් තරම් සැප පහස විඳ ගන්න දඟලන ගතිය මෙන්න මේ සැප හඹාගෙන යන ගතිය වෙනුවට මම මේකෙන් අයින් වෙන්න ඕනේ. මෙතන මේ සංස්කාරයන්ගේ තියෙන දුකක් මේක තියෙන නිරන්තර පෙළීමක් මේ කොච්චර කරත් ඔච්චරයි මේ භවයේ හිටියත් මෙච්චරයි ඊළඟ භවයට ගියත් මෙච්චරයි දිව්‍යාත්ම භාවයක් ලැබුණත් මෙච්චරයි බ්‍රහ්මාත්ම භාවයක් ලැබුණත් මෙච්චරයි කියලා අන්න මේ මුළු ලෝකයෙන්ම හිත අයින් කරන ස්වභාවයක් මෙන්න මේ දුක්ඛානුපස්සනාවේ ආනිසංසයක් වශයෙන් බුදුරජාන් වහන්සේ පෙන්ලා දෙනවා. මේ බුදුරජාන් වහන්සේ දුක්ඛානුපස්සනාවේ ආනිසංස හයක් අංගුත්තර නිකායේ චක්කනිපාතේ පෙන්ලා දීලා තියෙනවා. අංගුත්තර නිකායේ චක්කනිපාතේ එනවා හරි ලස්සන සූත්‍රයක්. ඒ සූත්‍රයේ නම් කළා තියෙන්නේ උක්කිත්තාසික සූත්‍රය කියලා. මේ උක්කිත්තාසික කියලා කියන්නේ හරියට නිකන් මරන්න එන වදකේ අසිපතක් තියාගෙන ඉන්නවා කියන එක. දැන් පිටිපස්සෙන් ඉන්නවා මරන්න එන වදකෙක්. ඒ වදකයා අසිපත අමෝරාගෙන ඉන්නේ. ඒක තමයි උපමාවට අරන් තියෙන්නේ බුදුරජාන් වහන්සේ මෙන්න මේ සංස්කාර ස්වභාවයන්ගේ පෙළන ගතියට. ඒකේ බුදුරජාන් වහන්සේ මෙන්න මේ විදිහට ප්‍රකාශ කරනවා ච භික්ඛවේ ආනිසංසේ සම්පස්සමානේ සම්පස්සමානේන අලමේව බික්ඛුණා සබ්බ සංඛාරේසු අනෝදින් කරිත්වා දුක්ඛ සංඥං උපට්ඨාපේතුං කතමේ ච. බුදුරජාන් වහන්සේ කියනවා මහණෙනි මේ ආනිසංස හයක් දකින භික්ෂුන් වහන්සේ කෙනෙක් මෙන්න මේ ආනිසංස දැකලා දුක්ඛ සංඥාව තුල මේ තමන්ගේ හිත පිහිට වුණා. ඒ කියන්නේ මෙන්න මේ ආනිසංස අපිට වැටහෙනවා නම් බුදුරජාණන් වහන්සේ කියන මෙන්න මේ ආනිසංස වැටෙන්න ඒ යෝගාවචරය භික්ෂුන් වහන්සේ මෙන්න මේ දුක්ඛ සංඥාව තුල හිත පිහිටවනවා කියලා. මොනවාද මෙන්න ආනිසංස 6? සබ්බ සංඛාරේසු ච මේ නිබ්බිදා සංඥා පච්චුපට්ඨිතා භවිස්සති. සේයතාපි උක්කිත්තාසිකේ අසි මේ වදකේ. හරියට කියනවා නම් මේ පිටිපස්සෙන් මරන්න එන වදකේ අසිපතක් අරන් ඉන්නකොට ඒතර අපිට මේ කන්න බොන්නවත් එහෙම නැත්නම් ප්‍රිය සම්භාෂණ වලට යන්නවත් එහෙම නැත්නම් පිරිත් කියන්න යන්නවත් බෝධි පූජාවක් කරන්න යන්නවත් මොකක්වත් කරන්න හිතෙන්නේ නැහැ. හිතෙන්ද හිතන්නේ කොහොමද මේ වදකයෙන් ගැලවෙන්නේ කියලා. පුදුමාකාර ගැලවීමේ යෝමනාවක් මේකින් අයින් වීමේ යෝමනාවක් තමයි එතෙන්දී පහළ වෙන්නේ. වදකයාගෙන් බේරීමේ යෝමනාව. මොකද කොයි වෙලාවෙම අසිපතින් ගහනවද දන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා සබ්බ සංඛාරේසු ච මේ නිබ්බිදා සංඥා පච්චුපට්ඨිතා භවිස්සති. මෙන්න මේ වගේ සියලුම සංස්කාරයන් එපා වෙන ස්වභාවය සියලුම සංස්කාරයන්ගෙන් මං අත මිදෙන්න ඕනේ. අලමේව සබ්බ සංඛාරේසු නිබ්බින්දිතුම් විරජ්ජිතුම් අලං විරජ්ජිතුම් අලං විමුච්චිතුම්ති. ඔය විදිහට බුදුරජාණන් වහන්සේ කැස කවනවා අපිව මහණෙනි මෙන්න මේ විදිහ සංස්කාරයන් ගැන නිබ්බිදාවක් පහළ කරගන්න. සංස්කාරයන් ගැන එපා වීමක් ඇති කරගන්න. සංස්කාරයන් කෙරෙන් මිදෙන්න. ඔයත් ඇති මහණෙනි සංස්කාරයන් කෙරෙන් මිදෙන්න කියලා බුදුරජාණන් වහන්සේ යම් සූත්‍රවලදී පුදුම විදිහට මේ භික්ෂුන් වහන්සේලාව තල්ලු කරනවා. භික්ෂුන් වහන්සේලාව පුළුවන් තරම් මේ හිතේ ඇති කරන මහා ජව ගැන්වීමක් ජව කැන්මක් මෙන්න මේ සංස්කාරයන් කෙරෙන් පලා යන්න සංස්කාරයන් කෙරෙන් අත මිදෙන්න මේවා කෙරෙහි කලකිරෙන්න කියලා බුදුරජාණන් වහන්සේ අපිට මතක් කරනවා. අන්න ඒ වගේම තමයි මෙතනත් බුදුරජාණන් වහන්සේ කියන්නේ මෙන්න මේ සංස්කාරයන් කෙරෙහි නිබ්බිදා සංඥා පච්චුපට්ඨිතා භවිස්සති. මෙන්න මෙබඳු වූ නිබ්බිදාවක් මගේ හිතේ මං ඇති කරගත යුතුයි කියලා මෙන්න මේ ආනිසංසය එයා දකිනව නම් අන්න මේ දුක්ඛ ලක්ෂණය තුල එයා පුළුවන් තරම් හිත පවත්වන්න උත්සාහ කරනවා කියනවා. ඊළඟට කියනවා සබ්බ ලෝකේච මේ මනෝ වුට්ටහිස්සති. ඊළඟට කියනවා අර කලින් මතක් කළා වගේ දැන් මේ ලෝකෙම අල්ලගත් ස්වභාවයක් තමයි අපේ හිතේ තියෙන්නේ. පුළුවන් තරම් රූපත් අල්ල ගන්නවා, පුළුවන් තරම් සද්දත් අල්ල ගන්නවා, පුළුවන් තරම් සුවඳත් අල්ල ගන්නවා, පුළුවන් තරම් රසත් අල්ල ගන්නවා, පුළුවන් තරම් පහසත් අල්ල ගන්නවා. මුළු ලෝකෙම ගිලා බැහැගෙන පුළුවන් තරම් ග්‍රහණය කරගෙන උපාදාන කරගෙන ඉන්න ස්වභාවයක් තමයි අපේ හිතේ තියෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ කියනවා අන්න යම්සි කෙනෙකුට උවමනාව නම් මේ සම්පූර්ණ ලෝකෙම හිත මුදවගෙන ඉන්න හැකියාවක් තියෙනවා නම් ඒ සඳහා යාට උවමනාවක් තියෙනවා නම් අන්‍යා මෙන්න මේ දුක්ඛ සංඥාව තුළ දුක්ඛ ලක්ෂණය තුළ හිත පිහිටවනවා කියලා. සබ්බ ලෝකේච මේ මනෝ වුට්ට හිස්සති. අර තුන්වෙනි ආනිසංසය පෙන්නනවා නිබ්බානේච සන්ත දස්සාවේ භවිස්සාමි. අන්න මම මේ නිවන් සෝය තුළ නිවනේ තින ශාන්ත භාවයේ තුළ මම කවදා හරියෙන් නිවන් රසය දකින්න ඕනේ. මේ නිවන් රසය භුක්ති විඳින්න ඕනේ කියලා අන්න නිවන කෙරෙහි නැඹුරුවක්. දුක්ඛ වෙනුවට නිවන. මේ සංස්කාර දුක්ඛයෙන් අත මිදලා නිවනේ තින ශාන්ත සුඛය අන්න යා ආරමුණු කරනවා. ඒ සඳහා හිතේ නැඹුරුවක්, ඒ සඳහා හිතේ ජවගැන්වීමක්, ඒ සඳහා හිතේ පෙරහුරුවක් ඇති කරගන්න උත්සාහත් වෙනවා. එහෙමනම් අන්න බුදුරජාණන් වහන්සේ කියන මෙන්න මේ දුක්ඛ ලක්ෂණය හිතේ බහුලීකృత කරන්න. ඊළඟට කියනවා අනුසයාච මේ සමුග්ඝාතං ගච්ඡanti. මේ හිතේ තියෙන අනුසය ධර්ම, ආශ්‍රව ධර්ම තියෙනවා. එතකොට මෙන්න මේ හිතේ තියෙන අනුසය ධර්ම, ආශ්‍රව ධර්ම සමූල ඝාතනය කරන්න, මේකේ මුලිනුපුටා දමන්න මට උවමනයි. අන්න මේ උවමනාව තියෙනවා නම් කෙනෙක් අන්න බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මේ දුක්ඛානුපස්සනාවේ එයා යෙදෙනවා. දුක්ඛ ලක්ෂණය තුල හිත පවත්වනවා. දුක්ඛ ලක්ෂණය තුල හිත පැවැත්වීම තුලින් ඒ නිසා අපිට තේරෙනවා මෙන්න මේ අනුසය ප්‍රහාණයක් සිද්ධ වෙනවා. අනුසය මුලිනුපුටා දැමීමක් ක්‍රමානුකූලව සිද්ධ වෙනවා. ඊළඟට කියනවා කිච්චකාරීච භවිස්සාමි. කළ යුතු දේ කළන කෙනෙක්, කළ යුතු දේ කරන කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟට අවසාන ආනිසංසය වශයෙන් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා සත්තාචමේ පරිචින්නෝ භවිස්සති මෙත්තා වතායාති. සත්තාචමේ පරිචින්නෝ භවිස්සති මෙත්තා වතායාති. කියන්නේ භාගතුන් වහන්සේ එක්තරා අවස්ථාවක කියනවා මේ මහණෙනි මට මේ මෛත්‍රී වතක් කරන කෙනෙක් බවට පත් වෙන්න. මේ මං කියන දේ කරන කෙනෙක් බවට පත් වෙන්න. මට මෛත්‍රී වාක් කර්මයක්, මෛත්‍රී කාය කර්මයක්, මෛත්‍රී මනෝ කර්මයක් කරන කෙනෙක් බවට පත් වෙන්න. ඒ නිසා මේ යෝගාවචරය, මේ ශාස්ත්‍රූන් වහන්සේට, මේ භාග්‍යතුන් වහන්සේට මේ මෛත්‍රී කාය කර්මයක්, මෛත්‍රී වචී කර්මයක්, මෛත්‍රී මනෝ කර්මයක් කරන කෙනෙක් බවට මම පත්විය යුතුයි. ඒ ශාස්ත්‍රූන් වහන්සේට මම මෙන්න මේ විදිහටයි මෛත්‍රී සාගතව සැලකිය යුත්තේ කියලා එයාගේ හිතේ හෘදයාංගම හැඟීමක් තියෙනවා නම් අන්න බුදුරජාණන් වහන්සේ කියන මෙන්න මේ ආනිසංසය දැකලා මෙන්න මේ යෝගාවචරය මෙන්න මේ භික්ෂුන් වහන්සේ මෙන්න මේ දුක්ඛානුපස්සනාවේ යෙදෙනවා. එතකොට ඒ නැවතත් අපි මතක් කරගත්තොත් බුදුරජාණන් වහන්සේ කියනවා ච භික්කවේ ආනිසංසය සම්පස්සමානේන අලමේව භික්ඛුනා සබ්බ සංඛාරේසු අනෝදින් කරිත්වා දුක්ඛ සංඤ්ඤං උපට්ඨපේතුං. අන්න මේ දුක්ඛ සංඥාව තුළ හිත පිහිටවනවා කියනවා මෙන්න මේ ආනිසංස 6 දැකලා. ඒ නිසා අපිටත් පුළුවන් මේ භාගතුන් වහන්සේ එකතකින් මේ අපි කෙරෙහි බොහෝම අනුකම්පාවෙන් මේ සංසාර දුකෙන් අත මිදීම සඳහා අපිට මේ පාර පෙන්ලා තියෙන අවස්ථාවේ අපිත් පුළුවන් තරම් මේ කරුණු තේරුම් අරගෙන අපිත් මේ ධහමේ තියෙන යම් ඒ නෛර්යානික ස්වභාවයක් අපි තුළම ප්‍රත්‍යක්ෂ කරගැනීම සඳහා අපි උත්සාහත් වෙමු. ඒ සඳහා අපි මේ භාවනා වැඩමුළුවත් පුළුවන් තරම් අපි අපිම භාවිතා කරගන්න උත්සාහත් වෙමු. අප සියලු දෙනාටම අද දින ධර්ම දේශනාවත් ඒ අපි කරගෙන යන වැඩේ බොහොම නිවැරදිව බොහොම පිරිසුදුව මේ අපි කරන භාවනාවේ තියෙන ගැඹුර මේකේ තියෙන මේ නෛර්යානික ස්වභාවය වර්තමාන වශයෙන් උත් මේ දේ අත්දැක ගන්න පුළුවන් ගතිය මතු කරගෙන අපිත් පුළුවන් තරම් විශ්වාසවන්තව මේ කරගෙන යන කටයුතු කරගෙන යෑම සඳහා තවදුරටත් ධෛර්යය පිණිස අප සියලු දෙනාටමත් අද දින ධර්ම දේශනාව ප්‍රයෝගී වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.